මේ සිංහල විෂය පිළිබඳව ඔබට කියා දෙන්නට දෙනුවර කලාපයේ සිංහල ගුරුප විදේශිකා RMUK රාජනායක මහත්මියත් දෙනුවර ශ්‍රී දීරානන්ද මහවිදුහලේ සිංහල ආචාර්යනී GAK අනුපමා අබේසිංහ මහත්මියත් අපත් සමග ඉන්නවා. ඔබ දෙදෙනාටම ආයිබෝවන් කියලා පිළිගන්න.
දියමන්ති මාලේ. ඔබ දන්නවා මේ දියමන්ති මාලේ කියන්නේ කෙටි කතාවක්. ඉතින් දරුවනේ මේ කෙටි කතාව, එහෙම නැත්නම් මේ දියමන්ති මාලේ කියන කෙටි කතාව පිළිබඳ අපි සාකච්ඡා කරන්නට නම් අපි මේ කෙටි කතා සාහිත්‍ය පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්නට ඕනේ. අපි අනිවාර්යයෙන්ම කෙටි කතා සාහිත්‍ය පිළිබඳ දැනගන්නත් ඕනේ. ඉතින් මම ඔබට මේ කෙටි කතා සාහිත්‍යයේ ඉතිහාසය, එහෙම නැත්නම් ආරම්භය පිළිබඳ පොඩි කරුණු ටිකක් කියන්න. කෙටි කතාව කියන සාහිත්‍යාංගය ගැන කතා කරනකොට පුතේ, මේ කෙටි කතාව එන්නට ප්‍රථම මිනිස්සු කතා කීමේ කලාවක් තමයි ආරම්භ කරලා තිබුණේ. ඒ කියන්නේ භාෂාව හසුරවා ගන්නට මිනිසුන් පෙළඹුණ දවසේ ඉඳලම තමන් අද්දුටු දේවල් කතාන්දරයක් වගේ තමන්ගේ පවුලේ අය ඉදිරියේ මේ කතාව, එහෙම නැත්නම් සිදුවෙච්ච සිදුවීම ගෙනහැර පෑවා. මේකත් කතාන්දරයක් ඇත්තටම කියනවා. මේ කතාන්දර කලාවම, මේ කතා කීමේ කලාව ඉදිරියට ක්‍රමයෙන් විකාශනය වුණා. මේ විකාශනය වීමෙන් තමයි මේ කෙටි කතා කියන සාහිත්‍යාංගය බිහි වුණේ. කොහොම නමුත් පරිසමාප්ත සාහිත්‍යාංගයක් ලෙස මේ කෙටි කතාව ආරම්භ වුණේ දරුවනේ 1850 කාලයේදී. මේ කාලයේ නිර්මාණය වූ මේ කෙටි කතාවට ගොඩක් අපේ මේ පැරණි ග්‍රන්ථ, කතා ග්‍රන්ථ ගොඩක් ඉවහල් වුණා. මොනවාද කතා ග්‍රන්ථ කියන්නේ? කතා සරිසාගරය, පංචතන්ත්‍රය, ජාතක කතා පොත, ජන කතා, බයිබලයේ තියෙන ඇතැම් කතා, මෙන්න මේව ඇසුරු කරගෙන තමයි මේ කතාන්දර, එහෙම නැත්නම් කෙටි කතාව ආරම්භ වුණේ. ඉතින් දරුවනේ, මෙසේ මේ නිර්මාණය වෙච්ච මේ කෙටි කතාවේ වර්ධනය ගැන අපි දැනගත යුතුමයි. මෙසේ මේ ආරම්භ වෙච්ච කෙටි කතාව වර්ධනය ගැන අපි කතා කරනකොට පුතේ, මුලින්ම අපි කිව්වා කතන්දර කීමේ කලාවක් තිබ්බේ කියලා. ඊට පස්සේ අපි කිව්වා මේ ජාතක කතා පොත, පංචතන්ත්‍රය මේ වගේ පොත් ඇසුරු කරගෙන කතන්දර ලිවීම ආරම්භ වුණා කියලා. නමුත් කෙටි කතා ස්වරූපයේ කතන්දර ලියුණේ නැහැ. 1800-1854 කාල තුල ලියුණේ කතන්දර. මේ කතන්දර ලිවීමේ කාර්යයට ඉතාලි ජාතික බොකේෂියෝ, ඉංග්‍රීසි ජාතික ජොෆ්රි වෝස, ෆ්‍රාන්ස් ජාතික මාග්‍රට් ලාපෙයාට් වගේ අය කතන්දර ලියන්න පෙළඹිලා හිටියා. නමුත් මේවත් කෙටි කතා ස්වරූපයේ කතන්දර නම් නෙවෙයි. මේ කතන්දර කලාවෙන් ඔබ්බට ගිහිල්ලා මේ කෙටි කතා කියන කලාව ආරම්භ කිරීමේ පුරෝගාමියෝ විදිහට කටයුතු කරේ දුවේ පුතේ නිකොලෝයි ගොගල්, නැතැලියන් හෝතෝන්, එඩ්ගා ඇලන් පෝ, මෙන්න මේ තුන්දෙනා තමයි කෙටි කතා සාහිත්‍යයේ පුරෝගාමින් විදිහට පිළිගැනෙන්නේ. දරුවනේ, මේ කෙටි කතා සාහිත්‍ය ආරම්භ වුණේ මේ තිදෙනාගෙන් කියලා අපි දැන් කතා කරා. 19 වැනි සියවසේ ප්‍රමුඛයා බවට පත් වෙන්නේ මේ එඩ්ගා ඇලන් පෝ කියන මේ කෙටි කතා කරුවා. ඊට පස්සේ ඔබට ওই નિયમિત දියමන්ති මාලේ කෙටි කතාව රචනා කරපු ගීදම උපසාන්, මොහු ප්‍රංශ ජාතිකයේ, ඊළඟට රුසියානු ජාතික ඇන්ටන් චෙකෝෆ්, ඔබට 10 පන්තියේදී හම්බෙලා තියෙනවා ඇන්ටන් චෙකෝෆ්ගේ කතාවක්. ඉතින් මේ විදිහට කෙටි කතා කලාව ආරම්භ වීම සමග මොවුන් කෙටි කතා ලියන්නට පෙළඹුණා. මේ ගීදම උපසාන්නේම කෙටි කතා විශාල ප්‍රමාණයක් ලියලා තියෙනවා. 300කටත් වඩා වැඩි ප්‍රමාණයක් ලියලා තියෙනවා. එතුමාගේ ඔය අපිට નિયમિત දියමන්ති මාලේ කෙටි කතාව ලෝක ප්‍රසිද්ධ කෙටි කතාවක්. ඒ වගේම මේ චෙකෝෆ්ගේ වැළපීම කියන මේ කෙටි කතාවත් ඉතාම ප්‍රසිද්ධියටපත් වෙච්ච කෙටි කතාවක්. මේ කෙටි කතා ස්වරූපයෙන් ලියවුණ මේ කෙටි කතාවේ දිගු වර්ධනයක් තමයි අද තියෙන මේ කෙටි කතාව නිර්මාණය වීම. මේ වෙනකොට ඔබ දන්නවා ජපන් ජාතික රියනුසුකේ අකුතගාව, චෙකොස්ලොවැකියානු ජාතික ෆ්‍රාන්ස් කෆ්කා මේ වගේ අය දැන් වර්තමානයේ බොහෝ කෙටිකතා රචනා කරමින් බොහොම ලස්සන කෙටිකතා ලියනවා. ඒ වගේම අපේ සිංහල කෙටිකතාවටත් මේක බොහොම ඉවහල් වෙලා තියෙනවා මේ කෙටිකතා සාහිත්‍යය. ඉතින් දරුවනි, මේ කෙටිකතාව කුමක්ද කියන්න අපි දැනගැනීමත් අවශ්‍ය වෙනවා. කෙටිකතාව ගැන විවිධ වූ නිර්වචන මේ කෙටිකතා ලිවීමේ නිරත වුණ ලේඛකයන් විසින් ප්‍රසිද්ධ කරලා තියෙනවා. මේ කෙටිකතාවක් කියන එක මහා ලොකු දිග කතාවක් නෙමෙයි. බොහොම කෙටි, බොහොම ජීවිතයේ චූටි දෙයක් තමයි කෙටිකතාවකින් විවරණය වෙන්නේ. ඇන්ටන් ජෙකොෆ් මේ කෙටිකතාව හඳුන්වන්නේ දරුවනි මෙන්න මෙහෙමයි. කෙටිකතාවක් යනු ජීවිතයේ පෙත්තක් විවරණය කිරීමක්. ඒ කියන්නේ මලක් ගත්තොත් මලක පෙත්තක් විතර තමයි මේ කෙටිකතාව කියලා කියන්නේ. බොහොම චූටි දෙයක් තමයි විවරණය කරන්නේ. එඩ්ගා ඇලන් පෝ කියන්නේ එක හුස්මට කියවීමට හෝ පැවසීමට හැකි කෙටි වෘතාන්තය කෙටි කතාවක් කියලා හඳුන්වනවා. මේ කොහොම වුණත් දරුවනේ වර්තමානයේ මේ අපේ තියෙන සමාජ, ආර්ථික, දේශපාලනික, සංස්කෘතික මේ වෙනස්කම්, භීෂණය, අවිනිශ්චිතභාවය මෙන්න මේවා ගැනත් විශාල විදි ලෙස කෙටිකතා රචනා වෙමින් පවතිනවා. ඉතින් අපේ කෙටිකතා ඉතිහාසයේ දරුවනේ ඔන්න අය ඔය ආකාරයට දිග හැරෙනවා.
ඔව්, අපේ මැඩම් බොහොම මේ විස්තරාත්මකව ඉදිරිපත් කරා මේ කෙටිකතාවේ අතීත ගමන් මඟ ගැන. මං කැමති අපේ දවුදරුවන්ට කියලා දෙන්න මේ කෙටිකතාව ආපු ගමන් මගේ අපේ සිංහල කෙටිකතාවට කොයි තරම් තැනක්, කොයි තරම් ඉතිහාසයක් තියෙනවද කියලා. අපේ මැඩම් කිව්වා ජාතක කතා, ගැමි කතා, එතකොට පංචතන්ත්‍රය ඔය ආශ්‍රයෙන් බිහි වුණා කියලා කතන්දර කියන සාහිත්‍ය අංගය. දරුවනේ 19 වැනි සියවසේ මුල් අවධියේදී තමයි බටහිර කෙටි කතාව උත්පත්තිය ලැබුවේ. අපේ උදේනි මැඩම් මේ කතාව කිව්වා. ඒ වගේම දුවේ පුතේ සිංහල කෙටි කතාව උපදින්නේ මේ සියවසේම දෙවැනි අවධියේදී. මාර්ටින් වික්‍රමසිංහයන් පවසන්නේ කෙටි කතාව අපගේ පැරණි සාහිත්‍ය ඇසුරෙන්ම උපදවාගත් කතාංගයක් විදිහට. මේ අනුව 19 වැනි සියවසේ අගභාගයේ අපේ ලංකාවේ තිබිච්ච දේශපාලනික, සමාජ සහ ශාස්ත්‍රයන්හි යලි පිබිදීම කෙටි කතාවේ මෙන්ම නව කතාවේම නව උදාවකට, නව පිටුවකට මම්පෙත් විවර කරා. මෙන්න මේ පසුබිමේ 1924 මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ගැහෙනියක් කියන කෙටි කතා සංග්‍රහය අපි හඳුන්වනවා සිංහල කෙටි කතාවේ කලාත්මක කුළුඳුල් කෙටි කතා සංග්‍රහය ලෙස. ඒ වගේම තමයි අපේ මේ ඉතිහාසයත් එක්ක කෙටි කතාව, සිංහල කෙටි කතාව ගමන් මඟ එලිපෙහෙලි කළ කෙටි කතා කතෘවරුන් ලෙස හේමපාල මුනිදාසයන්, W.A. සිල්වා, ඒ වගේම 1945 අපේ කාව්‍ය කලාවට නිදහස් කවි ආකෘතිය හඳුන්වලා දුන්න ජී.බී. සේනානායකයන් දුප්පතුන්ගේ නැති ලෝකය කියන කෙටි කතා සංග්‍රහය තුලිනුත් ඔබ අප පහුගිය සතියේදී කතා කරපු අපේ සාහිත්‍ය පොතේ අඩංගු වෙලා තියෙන දුවේ පුතේ අපටත් වැසිකිළියක් නිර්මාණය කළ කේ ජයතිලකයනුත් මෙන්න මේ කෙටි කතා කලාවට අපේ කෙටි කතා කලාවේ නව මම්පෙත් විවර කරලීමට දායක විච කෙටි කතා කරුවෝ. ඒ වගේම තමයි මං කැමති අපේ උදේනි මැඩම් දුන්න අපිට ප්‍රවේශයක්. කෙටි කතාව කියලා කියන්නේ ජීවිතයේ එක පැත්තක් විතරක් නිරූපණය කරන දෙයක්. ජීවිතයේ මලක් නම් ඒ මලේ එක පෙත්තක් තමයි කෙටි කතාව කියන්නේ. මං කැමති ඒකම ප්‍රවේශයට අරගෙන අපේ මැඩම් කෙටි කතාව කියන සාහිත්‍යංගේ ලක්ෂණ අපි ගිය සතියේත් මේ ගැන කතා කරා. නමුත් මං කෙටි හැඳින්වීමක් කරන්න, මතක් කිරීමක් කරන්න, මොකද්ද කෙටි කතාවක තියෙන ලක්ෂණ කියලා. කෙටි කතාව දරුවනේ එක් ප්‍රධාන චරිතයක් වටා ගෙතිච්ච එක සිද්ධියක් මත නිර්මාණය වෙච්ච කතාංගයක්. හරියට මේ කෙටි කතාවේ එක සිද්ධියක් සිදුවන්නේ තවත් සිද්ධියක ප්‍රතිඵලයකට මූලාරම්භය පෙන්වමින්. ඒ කියන්නේ ඊට කලින් වෙච්ච සිදුවීම ඊළඟ සිදුවීමේ ප්‍රවේශයේ බවට පත් වෙනවා. ප්‍රතිඵලය තමයි ඊළඟට මෙන්න මේක හරියට දන් වැලක් වගේ ගලව ගන්න බෑ. එක පුරුකක් කලින් සිදුවීම මත තමයි දෙවැනි සිදුවීම සිදුවන්නේ. ඒ වගේම තමයි දුවේ පුතේ එක ප්‍රධාන චරිතයක් පමණයි කෙටි කතාවක තිබිය හැකි. මේ ප්‍රධාන චරිතය බබලවන්න, මතු කරන්න, නිරූපණය කරලා පෙන්වන්න, උස්සලා පෙන්වන්න තවත් චරිත ඉතාමත් සුළුවෙන් අතේ ඇඟිලි ප්‍රමාණයට ගණන් කරන්න පුළුවන් විදිහට චරිත තුනක් හතරක් උපරිමයේ පහක් දක්වා වර්ධනය වෙන්න පුළුවන් මේ කෙටි කතාවේ. ඔබට මතකයි අපට ඇසිකිලිදීත් අපි මේක සාකච්ඡා කරා. ඒ වගේම තමයි මේ එක සිදුවීමයි කෙටි කතාවේ ප්‍රධාන චරිතය කරන සිදුවීම් සහ අවස්ථා අනිත් චරිත හා සම්බන්ධ වෙමින් මේ ප්‍රධාන චරිතය බබලවනු ලබනවා. ඒ අතරින් තමයි මේ කෙටි කතාවේ ගලා යෑම සිදුවන්නේ. ඒ වගේම දුවේ පුතේ මම මෙතෙන්ට නවකතාවත් ඈඳා ගන්නවා, නැත්නම් ඒක අඩුවක් වෙයි. නවකතාවේ තියෙනම පුද්ගලයන් කීප දෙනෙක් ඔබ කියවා ඇති ඕන තරම් නවකතා. ඒ නවකතා මතක් කරලා බලන්න. ප්‍රධාන චරිත කීපයක් තියෙනවා. එක සිදුවීමක් එක තැනක සිදුවෙන්න පුළුවන්, තවත් සිදුවීමක් තවත් තැනක සිදුවෙන්න පුළුවන්. එතකොට මේ කිසිම සම්බන්ධතාවයක් නැති තවත් කණ්ඩායමක් මේ සිදුවීම් වලට දායක වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ ආකාරයක සිදුවීම් රාශියක්, පුද්ගලියෝ රාශියක්, ප්‍රධාන චරිත රාශියක් එකට එකතු වෙලා තමයි නවකතාව ගොඩනැගෙන්නේ. කෙටි කතාව ඊට වැඩිය හාත්පසින්ම වෙනස්. කෙටි කියන වචනය තුළම තියෙනවා මේකේ ගලා යෑම සහ මේකේ තියෙන කෙටි බව, සංක්ෂිප්ත බව. ඔන්න ඔය ආකාරයෙන් යුක්තයි කෙටි කතාවේ ලක්ෂණ. මම මැඩම් මෙතනින්ම ප්‍රවේශයක් ගන්නවා. අපිට තියෙන පරිවර්තනයක්නේ. මේ පරිවර්තන සාහිත්‍ය ගැනත් මෙතන පොඩි මතක් කිරීමක් කරේ නැත්තම් මං හිතන එක අඩුවක් කියලා. පරිවර්තන සාහිත්‍ය අපිට හම්බ වෙන්නේ මේ කෙටි කතාවෙන් විතරක් නෙවෙයි අපි මැඩම්. අපි ජාතක කතා ඉගෙන ගත්තෙත් මීට අවුරුදු ගණනාවකට පෙර පරිවර්තනය කරලා. ජාතක අට කතාවෙන් පරිවර්තනය කරලා තමයි ජාතක කතාව අපි ඉගෙන ගත්තේ. මේ පරිවර්තනේ, ඒ වගේම සද්ධර්ම රත්නාවලිය, සියබස් ලකර ලියවිලා තියෙන්නේ සකු භාෂාවෙන්, ඒක සිංහලයට පරිවර්තනය කරා. ඔබ දැන් ඉගෙනගෙන තියෙන සංසිද්ධිත් එක්ක මං කැමති පරිවර්තන කතුවරයා කියන්නේ නිර්මාණය කරන කෙනාටත් වැඩිය දක්ෂතාවයක් ඇති කෙනෙක් වෙන්න ඕන. මොකද භාෂාව පිළිබඳව හසල දැනුමක් තියෙන්න ඕන. ලියලා තියෙන භාෂාවත් අපේ භාෂාවත්, අපි කියන්නේ පරිවර්තනය කරන භාෂාවත්, මෙන්න මේ කරුණු දෙක හරියට අධ්‍යයනය කරොත් තමයි ප්‍රතිභාපූර්ණ පරිවර්තන කෙටි කතාවක් අපිට අත්දකින්න රස විඳින්න ලැබෙන්නේ. හොඳයි දුවේ පුතේ, අපිට නියමිත සද්ද මේ දියමන්ති මාලිය කෙටි කතාවේ රචකයා ගැන කතාන කරොත් ඒක මං හිතනවා අඩුපාඩුවක් කියලා අපි මැඩම්. ඒ නිසා මං පොඩි හැඳින්වීමක් එතුමා ගැන කරනවා. එතුමා එකල ප්‍රංශ සමාජයේ තිබිච්ච ආර්ථික, සමාජ, දේශපාලන ව්‍යුහයන් ඉතාමත්ම අපූර්වට අද ඉන්න අපිටත් කැඩපතක් වගේ පෙන්නලා තියෙනවා මේ දියමන්ති මාලින්. එතුමා තමයි හෙන්රි රෙනේ ඇල්බර්ට් ගීද මෝපසාන්. එතුමා ඉපදිලා තියෙන්නේ 1850 අගෝස්තු 5 වෙනිදා ප්‍රංශයේ උතුරු නොමෙන් පළාතේ. එතුමා 1893 ජූලි 6 වෙනිදා මිය යනවා. ඇගේ මව තමයි ඔහුව සෙමනේරියට අධ්‍යාපනයට යවුවාම අධ්‍යාපනය එපා කියලා පැත්තකට වුණාම ගුස්ටාස් ප්ලෝබියා කියන කෙටි නවකතා රචකයා ළඟට, සාහිත්‍ය රචකයා ළඟට එතුමාව යොමු කරන්නේ. ඒ යොමු කිරීම හරහා එතුමාගේ ප්‍රථම නව කෙටි කතාව බිහි වෙනවා, ඉටි බෝලය කියන කෙටි කතාව. ඒ ඇසුරෙන් එතුමාගේ කෙටි කතා කලාව ප්‍රවර්ධනය කරනවා. මෙන්න මේ ප්‍රසිද්ධ වෙන්නේ බෝල් දි ස්වීට් කියන කෙටි කතාවෙන්. වන්දිගෝම, නූල් වන්දි ගෙවීම, නූල් කෑල්ල, රූසපුව, මහා මෝඩකම, ආදරය හා හඳපාන, ප්‍රීතිමත් පවුලක්, මල්ලම්මා වැනි කෙටි කතා එතුමා රචනා කරලා තියෙනවා. ඒ වගේම ගැලපීම, කොකෝ වෙලින්දා, කැලෑවේදී, හොඳ සහ නරක, මම මේ කීපයයි ගත්තේ. එතුමාගේ කෙටි කතා මැඩම් කිව්ව 300 ගානකට අධික ප්‍රමාණයක් තියෙනවා කියලා. සැබවින්ම ඔහු දක්ෂ කෙටි කතාකරුවෙක්. ඒ වගේම එතුමා රචනා කරලා තියෙනවා මෝපසාන් මැතිතුමා හොඳ යහළුවෝ, පියරේ සහ ජේන්, බෙල් අමි කියන නවකතා ත්‍රිත්වය. ඒ වගේම අපි මැඩම් පරිවර්තකයා ගැනත් කෙටියෙන් සඳහනක් කරමු. අපේ පරිවර්තකයාගේ නම කේ.ජී. කරුණාතිලකයන්. කේ.ජී. කරුණාතිලකයන් කියන්නේ කිරින්ගොඩ ගමගේ කරුණාතිලක. එතුමා උපන්නේ ගාල්ලි අක්මීමන ප්‍රදේශයේ. ඉගෙන ගන්නේ නුගේගොඩ ශාන්ත ජෝන් විදුහලේ. පසුව එම විදුහලේම ගුරුවරයෙක් විදිහට සේවයට එක්වෙනවා. 1950 වසරේදී දිනමින සිළුමින කතෘවරයෙක් විදිහට එතුමා පත්වෙනවා. ඒ වගේම 1960 දශකයේදී ජීවන මායාව කියලා නවකතාවක් නිර්මාණය කරනවා. එදිරිවීර සරච්චන්ද්‍රයන්, ඒ.පී. ගුණරත්නයන් යන ප්‍රතිභාපූර්ණ නිර්මාණපකයෝ දෙන්න ඇසුරෙන් පළමිනිවරට එකතු වෙලා එතුමා පරිවර්තන කලාවට අත තියෙනවා. මුල්ම පරිවර්තනයේ තමයි බිම්ගේ සිරකරුවා සහ ශ්‍රේෂ්ඨ රුසියානු කතා කියන්නේ. පරිවර්තන ග්‍රන්ථ එදා මෙදා තුර 50ක් පමණ එතුමා අපට දායක කරලා තියෙනවා. 2001 ජනවාරි මේ දක්ෂ පරිවර්තකයා මෙලොවින් සමුගන්නවා. හොඳයි අපේ මැඩම්, මෙච්චර මේ කරුණු කාරණා කතා කරපු මේ කෙටි කතාවේ අපි කතාසාරය අහමු. ඉතාමත්ම රසවත් මිහිරි කතාසාරයක්.
ඔව් අනුපමා ගුරුමාදමේනි, මේ දීමන්ති මාලය කියලා කියන්නේ බොහොම රසවත් වූ කතාවක්, කෙටි කතාවක්. අපේ දරුවෝ මේ වෙනකොට පොත කියවලා ඇති. මම බොහොම කෙටියෙන් ඔබට මේ කතාසාරය ඉදිරිපත් කරන්න. ඔබ දන්නවා මේ දියමන්ති මාලයේ ප්‍රධාන චරිතය තමයි මැටිල්ඩා කියන චරිතය. මේ මැටිල්ඩා දුප්පත් පවුලක කාන්තාවක්. ඇයගේ දෛවයට එයා ඉඩ දීලා එයා සුළු ලිපිකරුවෙක් සමග විවාහ වෙනවා. හැබැයි මේ ලිපිකරුවා සමග විවාහ වුණාට එයා තමන්ට නොගැලපෙන විවාහයක් කරගත්තා කියන චේතනාවෙන් තමයි හැම වෙලාවෙම පසු වෙන්නේ. ඇයට ලැබෙන හැම දෙයක්ම ඇය සිතන්නේ මදිකමක් විදිහට. තමන් ඉන්න ගෙදර, තමන්ගේ ගෙදර තියෙන තිරරෙදි, ඇඳ ඇතිරිලි, කොට්ට මෙට්ට, මේසරෙදි, කෑම බීම, මේ හැම දෙයක්ම ඇය ප්‍රාර්ථනා කරන්නේ ඉතාම ඉහළ විදිහට, ඉහළ පැලැන්තිව ප්‍රාර්ථනා කරන්නේ. ඇයට මේ ලැබෙන ඒවෙන් ඇය සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඇය හැම වෙලාවෙම ප්‍රාර්ථනා කරන්නේ ලස්සන තිරරෙදි දාපු ලොකු ගෙදරක, හොඳ ගෘහ භාණ්ඩවලින් යුක්ත සුවඳ හමන කෑම වර්ග ආහාරයට ගනිමින් බොහොම ඉහළ පැලැන්තිය විදිහට ජීවත් වෙන්න තමයි ඇය උත්සාහ කරන්නේ. ඒ වගේම ඇය සිතින් මනෝලෝකයක ජීවත් වෙනවා ඒ පරිසරයක් තුළ. මෙහෙම ඉන්න මේ මැටිල්ලා තමන්ගේ ඒ මනෝලෝකයේ ජීවත් වෙන අතර මේ ලොයිසල් ඉතාම මේ ඇත්තම කිව්වොත් බොහොම නිහතමානී පුද්ගලයෙක්. ඔහු හැම අවස්ථාවකම තමන්ගේ බිරිඳ සතුටින් තියන්න උත්සාහ කරනවා. ඒ වගේම බිරිඳගේ හැඟීම් තේරුම් ගන්නවා, බිරිඳගේ ආසාවන් මොනවද කියන්න හඳුනා ගන්නවා, ඒවා අනුව කටයුතු කරනවා. ඒ හින්දා මෙයා දවසක් අධ්‍යාපන අමාත්‍යාංශයේ තියෙන ප්‍රිය සම්භාෂණයකට යන්න ආරාධනා පත්‍රයක් අරගෙන එනවා. තමන්ගේ බිරිඳ ගොඩාක් සතුටු වෙයි කියලා හිතලා තමයි මේක අරගෙන එන්නේ. ඒ අරගෙන ඇවිල්ලා තමන්ගේ බිරිඳට ඒක දෙනවා. බිරිඳ ඒක බලලා එයා නොහිතපු විදිහට ඒ බිරිඳ ඒකට ප්‍රතිචාර දක්වනවා. ඒ තමයි මේ ආරාධනා පත්‍රය විසි කරනවා මේසිවුට. ඉතින් මේ ලොයිසල් මහත්මයා කල්පනා කරනවා, එයා ඒ වෙලාවේ කියනවා, කල්පනා කරලා මෙහෙම කියනවා, මම ඔයා කැමැති වෙයි කියලානේ මේක අරන් ආවේ කියලා. බිරිඳ කියනවා බිරිඳ කැමති යන්න. ඒ වුණාට එයා ප්‍රකාශ කරනවා මට ඔය ගමන ඇඳගෙන යන්න ඇඳුම් නැහැ. ඔන්න මැටිල්ලා ඒ විදිහට ප්‍රකාශ කරනවා තමන්ගේ ස්වාමියාට. ඒ නිසා මම මේකට යන්නේ ඇඳුම් හොඳට ඇඳුම් පැළඳුම් තියෙන කෙනෙකුට මේ ආරාධනා පත්‍රය ගිහිල්ලා දෙන්න කියනවා. ලොයිසල් කල්පනා කරනවා මේ ආරාධනා පත්‍රය අරගෙන ආවේ බොහොම අමාරුවෙන්. මෙයට ඒක ප්‍රකාශ කරනවා. ප්‍රකාශ කරලා මේකට යන්න සූදානම් වෙන්න නම් මෙයාට ඇඳුමක් අරන් දිය යුතුයි කියලා එයා හිතන නිසා එයා අහනවා කීයක් විතර යයිද ඇඳුමකට කියලා. බිරිඳ තමන්ගේ ස්වාමියා ගැන හොඳටම දන්න නිසා කියනවා ඉතා අඩු මුදලක් කියනවා, ප්‍රැංකු 400ක් විතර. එතකොට ලොයිසල් තමන් එකතු කරලා තිබුණා මේ වෙනකොට වටුවන් දඩයන් කිරීම සඳහා තුවක්කුවක් මිලදී ගැනීමට ප්‍රැංකු 400ක මුදලක්. මේක එයාට දෙනවා සෑහෙන තරමක් ඇඳුමක් ගන්නට කියලා. මැටිල්ලා බොහොම ප්‍රීතියෙන් ගිහිල්ලා තමන් ඒ කැමැති ඇඳුමක් මිල දීලා ගන්නවා. මැටිල්ලා ඒකෙන් සෑහීමකටපත් වෙන්නේ නැහැ. දැන් ප්‍රිය සම්භාෂණයේ ලඟ වෙන්න ඔන්න කනස්සල්ලෙන් පසු වෙනවා. ලොයිසල් මහත්මයා අහනවා මොකද දැන් කනස්සල්ලෙන් පසු වෙන්නේ කියලා. මැටිල්ලා ප්‍රකාශ කරනවා මට පැලඳගෙන යන්න ආභරණයක් නැහැ. දාගෙන යන්න මාලයක් නැහැ. දැන් ලොයිසල් මහත්මයාට මාලයක් අරන් දීමට තරම් මුදලකුත් ළඟ නැති නිසා ඔහු ප්‍රකාශ කරනවා මල් ගසාගෙන යන් කොණ්ඩේ එතකොට ඔය ඔක්කොම හරි කියලා. මැටිල්ඩා ඒක පිළිගන්න කැමති වෙන්නේ නැහැ. ලොයිසල් මහත්මයාට මතක් වෙනවා මෙයාගේ ඉතාම ලෙන්ගතු ඒ වගේම නිතර ඇසුරු කරන මිතුරියක් ඉන්නවා පොරොස්ටියේ නෝනා. ඉතින් එයාගේ ළඟ ඕන තරම් ආභරණ තියෙනවා. එයා ධනවත් පවුලක කාන්තාවක්. නිතර එයා ඇසුරු කරන්න යන නිසා මේ ලොයිසල් මහත්මයා මැටිල්ඩට ප්‍රකාශ කරනවා ගිහිල්ලා ඔයාගේ යාළුවගෙන් ඉල්ලන් එන්නකෝ මාලයක් කියලා. ඉතින් ඔන්න මෙයා කැමැත්තෙන් එයා සතුරටපත් වෙනවා. ඇත්තටම ඒක එයාට අමතක වෙලා තිබ්බ කාරණයක්. මේ මැටිල්ඩා තමන්ගේ මිතුරිය හමු වෙලා ගිහිල්ලා ආභරණයක් ඉල්ලනවා. එතකොට මිතුරිය විශාල පෙට්ටියක් ගෙනලා දෙනවා ආභරණ රැසක් තියෙන. මේවා ඔක්කොම දිගහැරලා බලලා ඉතින් තමන්ට ගැළපෙන ඒවා තිබුණා වුණත් මෙයාට ඉතින් තව තව ඇති කියලා හිතලා මෙයාට කියනවා වෙනම ආභරණ නැද්ද මුකුත්. එතකොට තවත් පෙට්ටියක් ගෙනලා දෙනවා. ඒකේ තියෙනවා ඉතාම ලස්සන මාලයක්, කළු වෙල්වට් රෙද්ද ආවරණය කරන ලද පෙට්ටියක බහලන බොහොම ලස්සන මාලයක්. මේක දකින මෙයාට මේ කෙරෙහි බොහොම ආසාවක් ඇති වෙලා ඇගෙන් මේක ණයට ඉල්ලගෙන එනවා. දැන් පසුවදා මේගොල්ලෝ ප්‍රිය සම්භාෂණයට යනවා. රාත්‍රි කාලයේ තමයි මේක පැවැත්වෙන්නේ. රාත්‍රිය පුරාමටම මැටිල්ඩා අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් සහ ඒ පැමිණි සිටි පිරිස එක්ක නර්තනකාරී යෙදෙනවා. ලොයිසල් තමන්ගේ බිරිඳට ඇති තරම් සතුටු වෙන්න කියලා ඔහු දනියම පාළු කාමරයක තවත් මේ තමන්ගේ යාළුවන් කීප දෙනෙක් එක්ක නිදා ගන්නවා. පාන්දර 4 විතර වෙනකොට ලොයිසල් මහත්මයා මැටිල්ඩාවත් එක් කරගෙන තමන්ගේ නිවසට යාමට ගමන් කරනවා. මේ යන අතරෙත් ඉතින් ඔහු ටැක්සියක් හොයාගෙන යනවා. ටැක්සියක් හම්බ වෙන්නේ නැහැ. ගොඩක් දුර ගියයින් පස්සේ තමයි වාහනයක් හම්බ වෙන්නේ. මේකේ නැගිලා ගෙදර ගිහිල්ලා නැවත මැටිල්ඩා බලනවා තමන්ගේ රූපශ්‍රේ දිහා. මේ බලන අවස්ථාවේ ඇයට පේනවා කණ්ණාඩියෙන් තමාගේල පළඳගෙන ගිය මාලය නැති වෙලා කියලා. ඒක ඇය ගහලා ලොයිසල් මහත්මයාට කියනවා මාලේ නැති වෙලා කියලා. ඒ නිසා ලොයිසල් මහත්මයාත් බය වෙනවා. දැන් හොයනවා හැමතැනම, ඇඳුම් පැළඳුම් වල බලනවා, කොහෙවත් හොයාගන්න නෑ. ආව වාහනේ වැටෙන්න ඇති කියලා වාහනේ නොම්බරේ ලියාගත්ත දහනවා. මැටිල්ඩා ලියාගෙනත් නෑ. ලොයිසල් මහත්මයාටත් මතක නෑ. ඔහු යනවා පාර දිගේ ඇවිදගෙන. මෙහෙම යනකොට මාලේ ඒවත් හම්බ වෙන්නේ. මෙයාලා පුවත්පත් වල දැන්වීම් දානවා. කිව යුතු හැමතැනකටම කියනවා. ඒත් මාලය ඔහුන්ට හම්බ වෙන්නේ නෑ. ඔවුන් තීරණය කරනවා මැටිල්ඩා මේ ෆොරස්ට්‍රි නෝනට ඒ හා සමාන මාලයක් මිලදීලා ගිහිල්ලා දෙන්න. එහෙම තීරණය කළා. මේ අය වීදියක් ගානේ ගිහිල්ලා මේ මාලයක් හොයනවා මේ හා සමාන එකක්. ඒගොල්ලන්ට බොහෝම අමාරුවෙන් ඔන්න ඒ හා සමාන මාලයක් තියෙන තැනක් මුණ ගැහෙනවා. ඉතින් ඒ අවස්ථාවේ මාලේ ගාන අහපුවම මේගොල්ලෝ ගොඩක් දුක් වෙනවා. මොකද ෆ්‍රැන්කු 40,000ක් විතර වෙනවා මේ මාලේ. ඉතින් මේක බොහොම ඇවිටිලි කරලා ෆ්‍රැන්කු 36,000කට මිල අඩු කරගන්නවා. ඒ තව සතියකින් මේක මිල දී ගන්න එනවා කියලා ප්‍රකාශ කරලා මේ අය සතියක් ඇතුළත තව හොයනවා. ඒත් ලැබෙන්නේ නැහැ. අවසානයේ මේක ණය සල්ලි අරගෙන තමන්ට තාත්තගෙන් ලැබුණු ෆ්‍රැන්කු 18,000ක් තිබ්බා මේකත් යොදලා 36,000කට ෆ්‍රැන්කු 36,000කට මාලයක් මිල දීලා අරගෙන මැටිල්ඩා ගිහිල්ලා දෙනවා ෆොරස්ටියර් නෝනට. මෙහෙම මේ ණයට ගත්ත මුදල ගෙවන්න මේගොල්ලෝ ගොඩාක් මහන්සි වෙනවා. ගෙවල් දොරවල් පවා අත්හැරලා ගිහිල්ලා පොඩිංචි ගෙයක් හොයාගෙන ගිහිල්ලා තට්ටු නිවාසයක තට්ටු ගණනාවක් ඉහෙලා ඉතාම අඩු මිලකට කාමරයක් අරගෙන තමයි මේගොල්ලෝ ජීවත් වුනේ. එහෙම ජීවත් වෙලා අවුරුදු 10ක් මේ විදිහට දුක් විඳලා ණය ගෙවලා අවසානයේ දවසක මේ මැටිල්ඩා ඉරිදා දවසක යනවා නගරයට. ඒ යන අවස්ථාවේ යාට මේ ෆොරස්ටිය නෝනව මුණ ගැහෙනවා. ෆොරස්ටිය නෝනට ගිහින් කතා කරාම ෆොරස්ටිය නෝනට මැටිල්ඩාව අඳුනගන්න බැරි තරමට වයසට ගිහිල්ලා. පස්සේ මැටිල්ඩා ප්‍රකාශ කරනවා මම මැටිල්ඩා, මම මේ විදිහට මේ වෙනස් වෙලා ඉන්නේ ඔබ නිසා කියලා. එතකොට ෆොරස්ටිය නෝන අහනවා මම නිසා? ඔව්, ඔබගෙන් ගෙනිච්ච මාලේ මතකද? ඔව් මට මතකයි, ඔයා ඒක ගෙනල්ලා දුන්නනේ කියනවා. එතකොට මෙයා කියනවා ඒ මාලේ මං එදා ගෙනිච්ච මාලෙම නෙමෙයි, ඒ මාලෙම ඇතින් නැති වුණා, මං ඔය දියමන්ති මාලයක් හදලා ඔබට ගෙනල්ලා දුන්නේ කියලා. එතකොට ෆොරස්ටිය නෝනා කියනවා අනේ මගේ අසරණ මැටිල්ඩා, ඒක ඇත්තම දියමන්ති මාලයක් නෙමේ. ඒක බොරු දියමන්ති මාලයක්. ඕන නම් වටේ ප්‍රැංකු 500ක් විතර. එතකොට තමයි මේ සැබෑ දියමන්ති මාලය වෙනුවෙන් මේගොල්ලෝ ලොකු වියදමක් දරලා ණය වෙලා මේ දියමන්ති මාලය ගෙනල්ලා දුන්නට. ඒක ඇත්තටම ඉමිටේෂන් මාලයක් අද කාලේ විදිහට කියනවනම්. ඔන්න ඕක තමයි පුතේ දියමන්ති මාලයේ කෙටි කතාවේ තියෙන කතා සාරය.